අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝවන් දුවේ පුතේ අදත් අපි ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ රුහුණු ගුරුගෙදර සමගයි. විද්‍යාව 10 ශ්‍රේණියේ 5 වන ඒකකය ඝර්ෂණය පිළිබඳව තවදුරටත් කතා කරන්න. ඒ සඳහා අදත් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ නිශාන්ත ගමගේ මහත්මයා අයිබෝවන් කියලා එතුමන්ම පිළිගන්නවා. මේ වෙනුවට අපි දන්නවා ඝර්ෂණය කියන්නේ බලයක්. ඒ සඳහා වස්තුවේ බර එහෙම නැත්නම් අභිලම්භ තෙරපුම් බලය පුෂ්ඨේ ස්වභාවය බලපාන බව කියලා දන්නවා. මට හිතෙනවා සර් පුෂ්ඨේ වර්ගඵලය අඩු වැඩි වීමත් ඝර්ෂණ බලයට බලපානවාද කියලා. අපේ දරුවන්ටත් ඒ ප්‍රශ්නේ ඇති.
ඔව් නැහැ සමන්ත. සීමාකාරී ඝර්ෂණ බලයට පුෂ්ඨේ වර්ගඵලය බලපාන්නේ නැහැ.
හරි සර්. ක්‍රියාකාරකමකින් පුළුවන්ද අපේ දුවල පුතාලාට ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න?
ඔව්. පුළුවන් ඒක එහෙම අපිට පෙන්වන්න. එතකොට අපි ඒ සඳහා ඔබට ලබා දීලා තියෙන පැවරුම්පතේ ක්‍රියාකාරකම අංක 4ට යොමු වෙලා බලමු. එතකොට ක්‍රියාකාරකම අංක 4ේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලයේ කෙරේ වස්තුවක පෘෂ්ඨ වර්ගඵලයේ බලපාන්නේ කුමන ආකාරයෙන්ද කියන වග. හොඳයි. එහෙනම් බලමු පුතා මංගාව තියෙනවා ඝනකාබහැඩ ලී කුට්ටියක්. එතකොට ඝනකාබහැඩ ලී කුට්ටියක්. එතකොට මේ ඝනකාබහැඩ ලී කුට්ටියේ තියෙනවා පෘෂ්ඨ 6ක්. එතකොට එක සමාන පැති දෙක ගානේ පැති 6ක් තියෙනවා. එතකොට මෙන්න මේ පැති 6 එනතම් මේ එක සමාන පෘෂ්ඨ සහිත පැති 3 වර්ගඵලයේ වෙනස්. ඒ කියන්නේ වැඩි වර්ගඵලයේ තියෙන පෘෂ්ඨ 2යි අඩුම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨ 2යි ඊට මැද මට්ටමේ ඒ දෙකටම වඩා මැද ප්‍රමාණයේ වර්ගඵලයේ තියෙන පෘෂ්ඨ 2යි. එතකොට මේ ආදි වශයෙන් තියෙන පෘෂ්ඨ 6න් මම ABC කියලා පෘෂ්ඨ 3ක් වෙන් කරගෙන තිනවා. පුතාලා බලන්න පැවරුම්පත දිහා. එතකොට මම පැවරුම්පතට අනුගතවම තමයි මේ ක්‍රියාකාරකම सिद्ध කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ ලී කුට්ටියේ වැඩිම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨය මම තෝරගන්නවා A පෘෂ්ඨය කියලා. ඔන්න බලන්න වැඩිම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨය A පෘෂ්ඨය. ඊළඟට අඩුම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨය මම තෝරගන්නවා B පෘෂ්ඨය කියලා. B පෘෂ්ඨය. හොඳයි. ඊළඟට මධ්‍යම ප්‍රමාණයේ ඒ කියන්නේ A පෘෂ්ඨයට වඩා වර්ගඵලය අඩු B පෘෂ්ඨයට වඩා වර්ගඵලය වැඩි පෘෂ්ඨය මම නම් කරගෙන තියෙනවා C පෘෂ්ඨය කියලා. හොඳයි. එහෙනම් උන බලන්න අපි A ලෙස පෘෂ්ඨ තුන සකස් කරගත්තා. ඒ වගේම විශේෂයෙන්ම මම සැලකිලිමත් වුණා වෙන මෙතෙන්දී මේ පෘෂ්ඨ තුනේම ස්වභාවය එක හා සමාන මට්ටමින් ගන්න. මොකද මේ පෘෂ්ඨ තුනේම රළු හා සුමට බව දැන් අතින් ස්පර්ශ කළ බැලුවාම මේ පෘෂ්ඨ තුනේම ස්වභාවය මට දැනෙන එකම විදියට. දැන් පුතාලා මේ ක්‍රියාකාරකම කරනවා නම් පුතාලා ගන්න ලී කුට්ටියෙත් මේ වගේම පෘෂ්ඨ තුන එක හා සමාන ස්වභාවයෙන් ලබා ගන්න. හොඳයි. දැන් හරි. ඒතර ලී කුට්ටිය හරි. ඊළඟට මට අවශ්‍යයි තව මෙතෙන්ට ද්‍රව්‍ය කීපයක්. තව එකක් තමයි අර ඉස්සෙල්ල වගේ මේ ලී කුට්ටියට අමුණ ගන්න මුදු තුනක් ඕන. එතකොට මුදු තුනක් අවශ්‍යයි. ඉස්සෙල්ලා අපි ක්‍රියාකාරකම් වලදී ගත්තේ මුදු 1යි. නමුත් මේ අවස්ථාවේ මුදු තුනක් අවශ්‍යයි. ඊට අමතරව නිව්ටන් තුලාවක් අවශ්‍යයි. ඊළඟට කුඩා නූල් කැබැල්ලක්. හොඳයි. එහෙනම් පුතාලට මතක ඇති අවශ්‍ය දේවල් ටික ඝනකාබහැඩ ලී කුට්ටියක් මුදු තුනක් නූල් කැබැල්ලක් සහ නිව්ටන් තුලාවක්. හොඳයි. දැන් අපි ක්‍රියාකාරකම ඉතුරු පියවරට යන්නයි හදන්නේ. එතකොට මෙන්න මේ ABC කියන පෘෂ්ඨ තුනේ මේසේ පෘෂ්ඨයට සමීපම ස්ථානයකින් හරි මැදින් ඒ කියන්නේ මේසේට සමීප ස්ථානයක මැද ප්‍රදේශයෙන් මුදු අමුණ ගන්නවා. එතකොට ABC පෘෂ්ඨ තුනේම A ලෙස මුදු අමුණ ගන්නවා. ඊට පස්සේ ඒ එක් එක් මුදුවට නූල් කැබැල්ල බැගින් අමුණනවා. එතන නූල් කැබැල්ල බැගින් අමුණනවා. ඒ අමුණලා නූල් කැබැල්ලේ නිදහස් කෙළවර පුඩුවක් හදා ගන්නවා. මොකද නිව්ටන් තුලාවේ කොක්ක ඒ පුඩුවට දාලා බලයක් ඉදීමට අවශ්‍ය නිසා. හොඳයි. එතන මං හිතනවා දැන් අපේ ක්‍රියාකාරකමට අවශ්‍ය පසුබිම හැදිලා තියෙන්නේ. දැන් අපි බලමු ක්‍රියාකාරකමේ නියැලෙන්න. හොඳයි. ඒ වගේම සැලකිලිමත් වෙන තවත් එක් කාරණයක් තමයි, මම මේ ලේ කුට්ටියේ ඉස්සර වෙලාම මේසේ ස්පර්ශ කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩි වර්ගඵලයෙන් යුක්ත පෘෂ්ඨය. වැඩි වර්ගඵලයෙන් යුක්ත පෘෂ්ඨය, ඒ කියන්නේ කැපිටල් ඒ පෘෂ්ඨය. එතකොට ඒ පෘෂ්ඨය මේසේ මත තියලා මම එතන ලකුණක් යදා ගන්නවා. මොකද මම ඉදිරි අවස්ථාවලත් එම ස්ථානෙමයි මේ වස්තුව පිහිටවන්නේ. රයිට්. එහෙනම් ඔන්න දැන් අපි ක්‍රියාකාරකම කරන්න හදන්නේ, ලී කුට්ටිය මම මේස මත තැබුවා. දැන් නිව්ටන් තුලාවේ කොක්ක නූලේ පුඩුවට දාලා දැන් මම බලයක් යොදන්නයි හදන්නේ. හොඳයි. දැන් මම මේ නිව්ටන් තුලාව ආධාරයෙන් මේ ලී කුට්ටියට යොදනවා බලයක්. දැන් මගේ නිව්ටන් තුලාවේ පාඨාංකයේ සටහන් වෙනවා නිව්ටන් 1 කියලා. නමුත් වස්තුව චලිත වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් අපි හිතනවා අපි මීට කලින් අපි ලබාගත් අත්දැකීම්නුත් එක්ක මේ බලය ප්‍රමාණවත් මදි ඇති මේ වස්තුව චලිත කරන්න. එහෙනම් මම බලය වැඩි කරනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ දැන් මම බලය දුන්නා නිව්ටන් 2. නමුත් වස්තුව තවමත් නිශ්චලයි. හොඳයි. දැන් මම නැවත වාරයක් මේ බලය වැඩි කරනවා. නිව්ටන් තුලාවෙන් යොදන බලය, ඒ කියන්නේ මේසේ පෘෂ්ඨයට තිරස්ව මේසේ පුසේ සමාන්තරව දෙන බලය. හොඳයි. දැන් මම බලය වැඩි කරගෙන යනවා. මෙන්න නිව්ටන් 3 වෙන අවස්ථාවේ වස්තුව චලිතය ආරම්භ කරනවා. හොඳයි. එහෙනම් බලන්න නිව්ටන් 3 වෙන අවස්ථාවේ වස්තුවේ චලිතය ආරම්භ කළා. එහෙනම් මේ වෙලාවේ වස්තුව මත ක්‍රියාත්මකච සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 3. හොඳයි. එහෙනම් ඒ පෘෂ්ඨය මේසේ ස්පර්ශ කළ තියෙද්දි සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 3. හරි. එහෙනම් අපේ ක්‍රියාකාරකමේ දෙවනි අදියරට යමු. දෙවනි අදියරදි මම තෝරගන්නවා ඊට වඩා වර්ගඵලයෙන් අඩු පෘෂ්ඨය. ඒක තෝරගන්නවා C පෘෂ්ඨය කියලා. ඒතර පුතාලගේ පැවරුම් පතේ තියෙන්නේ C පෘෂ්ඨය. එහෙනම් මම දැන් යොදා ගන්නවා C පෘෂ්ඨය. ඒතර C පෘෂ්ඨයේ මේසේ ස්පර්ශ වෙන විදියට මම අර කලින් ලකුණු කරගත් ස්ථානයේ තමයි මේ ලී කුට්ටිය පිහිටවන්නේ. පිහිටවලා දැන් නූල් පුඩුවට නිව්ටන් තරාදිය සම්බන්ධ කරලා දැන් බලය යොදන්නයි හදන්නේ. ඕන දැන් මම බලය දෙනවා. හරි. ඒතර මම නිව්ටන් 1 බලය දෙනවා. වස්තුව නිශ්චලයි. තවත් බලය වැඩි කරනවා නිව්ටන් 2 දක්වා. ඒත් වස්තුව නිශ්චලයි. මම තවදුරටත් බලය වැඩි කරනවා. ඔන්න යම් අවස්ථාවක වස්තුව චලිත වෙන පටන් ගත්තා. ආරම්භ කළා. ඒ මොහොතේම නිව්ටන් තුලාව දිහා බැලුවාම පාඨාංකයේ නිව්ටන් 3. හොඳයි. එහෙනම් බලන්න මේ අවස්ථාවේදීත් මේ වස්තුව මත ක්‍රියාත්මක වෙච්ච සීමාකාරී ඝර්ෂණ බලය කොතෙක්ද කියලා දැන් පුතාලට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය නිව්ටන් 3. එහෙනම් මීට පෙර අවස්ථාවේ ඒ පෘෂ්ඨයේ ස්පර්ශ වෙලා තියෙද්දි නිව්ටන් 3 සීමාකාරී ඝර්ෂණ බලය, මේ අවස්ථාවේදීත් සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 3. හරි. එහෙනම් අපි මේ ක්‍රියාකාරකමේ 3 අදියරට යන්න බලමු. ඒක තමයි B පෘෂ්ඨය, නැත්නම් කුඩාම වර්ගඵලයේ තියෙන පෘෂ්ඨය මේසේ ස්පර්ශ වුණයින් පස්සේ අපි බලමු සීමාකාරී ඝර්ෂණ බලය කොයි ලෙසද හැසිරෙන්නේ කියන වග. හොඳයි. එහෙනම් අර කලින් ලකුණු කරගත් ස්ථානෙම මම B පෘෂ්ඨය ස්පර්ශ කළා. ඒකේ නූලේ පුඩුවට නිව්ටන් තුලාව සම්බන්ධ කරලා දැන් බලයක් දෙන්නයි හදන්නේ. හරි. එහෙනම් ඔන පුතාලා බලන්න, ඔයාලත් ක්‍රියාකාරකම කරන්න ඕන නම් මාත් එක්ක මේ විදියට වැඩේ කරන්න. හරි. දැන් බලය දෙනවා නිව්ටන් 1 ලබා දීලා තියෙන මොහොතේ. වස්තුව නිශ්චලයි. තවත් බලය වැඩි කළා. ඒත් නිශ්චලයි. තවත් බලය දැන් වැඩි කරන්නයි හදන්නේ. හොඳයි. දැන් වැඩි කරගෙන යන මොහොතේ මෙන්න වස්තුව චලිතය ආරම්භ කරනවා. මේ වෙලාවේ නිව්ටන් 3 පාඨාංකය අපිට ලැබිලා තියෙනවා නිව්ටන් 3. හරි. එහෙනම් බලන්න අපේ ලැබිය යුතු නිරීක්ෂණ දැන් අපිට සියල්ලම ලැබිලා තියෙන්නේ. මොකද මේ ක්‍රියාකාරකම අපි අදියර 3 සිද්ධ කරා. පෘෂ්ඨ 3 ස්පර්ශ කළා මේසේ මත. ඒ ඔස්සේ මේසේ පෘෂ්ඨය මගින් ක්‍රියා කරන සීමාකාරී ඝර්ෂණ බලය හෙව්වා වර්ගඵලයන්ගෙන් වෙනස් පෘෂ්ඨ 3. එතකොට මෙන්න මෙතෙන්දි බලන්න පෘෂ්ඨයේ වර්ගඵලය තමයි අපි වෙනස් කළේ. නමුත් පෘෂ්ඨයේ ස්වභාවයවත් අභිලම්භ ප්‍රතික්‍රියාවවත් වෙනස්ුනේ නැහැ. ඒ අවස්ථාවත් ඒ සාධක දෙකම නියතව තිබුවා. වෙනස් කළ සාධකය පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලයේ වෙනස සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් කරන්න හේතු වෙලා නැහැ. දැන් බලන්න පෘෂ්ඨයේ වර්ගඵලය සීමාකාරී ඝර්ෂණ බලය වෙනස් කරන්න හේතු වෙලා නැහැ. ඒ නිසා බලන්න අර අපි ආරම්භයේදී ප්‍රකාශ කරපු ප්‍රකාශය මම හිතනවා දැන් දරුවන්ට පැහැදිලි ඇති නිවරදි බව.
ඔව් සර්, දැන් අපිට සාමාන්‍යයෙන් බලුවම හිතෙන්නේ මේ වර්ගඵලයත් ඝර්ෂණයට බලපාන සාධකයක් වෙයි කියලා. ඒත් සර් කරපු ක්‍රියාකාරකමේ හැටියට අපි දැක්කා එකම වස්තුවක් අරගෙන එකිනෙකට වෙනස් වූ වර්ගඵල සහිත පුෂ්ට ස්පර්ශ වෙන්න තියලා බලයක් යෙදුවට පස්සේ හැම අවස්ථාවකදීම එකම අගයකදී තමයි වස්තුව චලනය වෙන්න ආරම්භ වුණේ. ඒ කියන්නේ ඝර්ෂණ බලයට බලපෑමක් වෙලා තිබුණේ නැහැ මේ වර්ගඵලය කියන සාධකය. හොඳයි, අපි එහෙනම් දුවේ පුතේ මේ ක්‍රියාකාරකමටම අදාළව ඔබට ලැබී තිබෙන පැවරුමේ පස්වෙනි ප්‍රශ්නයට පිළිතුරු සොයන්න අපි උත්සාහ කරමු. ඔබේ පැවරුමේ පස්වෙනි ප්‍රශ්නය වෙත අවධානය යොමු කරන්න. ප්‍රශ්නේ මෙන්න මේ විදිහට තියෙනවා. නිරීක්ෂණය පදනම් කරගෙන ඡේදය සම්පූර්ණ කරන්න. නිරීක්ෂණ පදනම් කරගෙන ඡේදය සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ මිට කලින් සිද්ධ කරපු ක්‍රියාකාරකම හතරවෙනි ක්‍රියාකාරකම පාදක කරගෙන තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න වෙන්නේ දුලපු තලට. බලමු අපි ඡේදය මොනවද සඳහන් වෙන්නේ කියලා. ලී කුට්ටියේ වැඩි වර්ගඵලයක් මේසලෑල්ල මත ස්පර්ශ වන්නේ හිස්තැනක් 1, 2, 3 අවස්ථාවේදීය. ලී කුට්ටියේ වැඩි වර්ගඵලයක් මේසලෑල්ල මත ස්පර්ශ වන්නේ ගොල්ට පේනවා ක්‍රියාකාරකමට අදාළ රූප සටහනේ වැඩි වර්ගඵලයක් සටහන් වෙන්නේ ඒ කියන පුෂ්ඨයේ සඳහන් වෙච්ච තුන්වෙනි අවස්ථාවේ. එහෙනම් තුන්වෙනි අවස්ථාව තමයි වැඩි වර්ගඵලයක් මේස පුෂ්ඨේ ගැටෙන්නේ. එහෙනම් පළවෙනි හිස්තැනට පිළිතුර වෙන්නේ රෝම ඉලක්කම් 3. එතකොට වාක්‍ය සම්පූර්ණ වෙනවා මේ විදිහට. ලී කුට්ටියේ වැඩි වර්ගඵලයක් මේස ලෑල්ල මත ස්පර්ශ වන්නේ තුන්වෙනි අවස්ථාවේදී. අඩුම වර්ගඵලයක් මේ සෑල්ල මත ස්පර්ශ වන්නේ ස්තැනක් 1, 2, 3 අවස්ථාවේදී. එතකොට රූප සටහනේ බලන්න අඩු වර්ගඵලයක් මේ සෑල්ල මත ස්පර්ශ වෙන්නේ B කියන පුෂ්ඨේ ස්පර්ශ වෙන අවස්ථාව. වර්ගඵලයෙන් අඩු අවස්ථාව. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේ තමයි එහෙම වෙන්නේ. එහෙමනම් ස්තැනට සූසු වෙන්නේ රෝම ඉලක්කම් 2. එහෙම සම්පූර්ණ කරාම මේ විදිහට සම්පූර්ණ වෙන්න ඕන. අඩුම වර්ගඵලයක් මේ සෑල්ල මත ස්පර්ශ වන්නේ දෙවන අවස්ථාවේදී. අවස්ථා තුනේදීම නිව්ටන් තරාදියේ පාඨාංක අගයන් හිස්තැනක් සමාන අසමාන වේ. ඒ කියන්නේ ඒ ක්‍රියාකාරකමේදී අවස්ථා තුනක් අපි පාඨාංක ලබා ගත්තා. ඒ අවස්ථා තුනේදීම නිව්ටන් තරාදියේ පාඨාංක අගයන් සමාන වෙනවද අසමාන වෙනවද කියලා අහන්නේ. අපි දැක්කා අවස්ථා තුනේදීම සමාන අගයන් තමයි ලැබුණේ. එහෙමනම් වාක්‍ය සම්පූර්ණ වෙනවා මේ විදිහට. අවස්ථා තුනේදීම නිව්ටන් තරාදියේ පාඨාංක අගයන් සමාන වේ. එනම් සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි වස්තුවේ ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය බල නොපාන බව මෙයින් පැහැදිලි වේ. ඒ විදිහට ඔබට එක සම්පූර්ණ කරගන්න පුළුවන්. අදනිය දුවේ පුතේ, දැන් ඔබට පැහැදිලි ඇති සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ගැටෙන පුෂ්ඨයේ වර්ගඵලය අදාළ වෙන්නේ නැහැ කියලා. අහගෙන ඉන්න දරුවන්ටත් ප්‍රශ්නයක් ඇති. ඝර්ෂණ බලය සීමාකාරී ඝර්ෂණ බලය කියලා විශේෂ පදයක් යොදලා තමයි සර් කතා කරේ. මේ කතා කරන හැම වෙලාවෙම ඒ වචනේ යෙදුණා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එතකොට මේ ඇයි සර් මේ සීමාකාරී කියලා විශේෂ පදයක් යොදලා කතා කරේ මේ ඝර්ෂණ බලයට?
ඔව් සමන්ත සර්, දැන් අපි අහගෙන දූල පුතාලා බලන්න. ඒතර අපි මේක පාඩමේ සාකච්ඡා කරද්දී ආරම්භක පියවර දෙකෙහිදීම අපි සීමාකාරී ඝර්ෂණ බලය කියලා වචනයක් ඉදිරිපත් කළා. එතකොට වස්තුවක් මත බලයක් යොදනකොට ඒ යොදන බලයට විරුද්ධව නැත්නම් චලිතයට විරුද්ධව ස්පර්ශ පෘෂ්ඨය මගින් යෙදෙනවා බලයක්. අපි ඒකයි හඳුන්ලා දුන්නේ ඝර්ෂණ බලය කියලා. එතකොට වස්තුවක් මත අපි යොදන කුමන හෝ බලයකට විරුද්ධව බලයක් ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා චලිතයට විරුද්ධව. එතකොට කුඩා බලයක් යොදන අවස්ථාවේදී ඒ වස්තුව මත ක්‍රියාත්මක වන චලිතයට විරුද්ධව ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයක් කුඩා බලයක්. නමුත් අපි යොදන බලය ක්‍රමක්‍රමයෙන් වැඩි කරනකොට මේ ඝර්ෂණ බලයත්, ඒ කියන්නේ වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතර වස්තුව චලිත නොවන අවස්ථාවේදීත් වස්තුව මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ලෙස වස්තුවක් මත බලයක් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ එය චලිත නොවේ නම් ඒ වස්තුව මත ක්‍රියා කරන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. මොන දැන් අපේ දරුවන්ට පැහැදිලි ඇති මෙන්න මේ වස්තුව චලිත නොවන අවස්ථාවේ වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය අපි හඳුන්වනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. හොඳයි. එතකොට වස්තුව මත මේ ලෙස බලය වැඩි කරගෙන යනකොට වස්තුව යම් අවස්ථාවක චලිතය ආරම්භ කරනවා. එතකොට චලිතය ආරම්භ කරන අවස්ථාවේදීත් වස්තුව මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. ආන්නේ චලිතය ආරම්භ කරන අවස්ථාවේ වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. හොඳයි, දැන් පැහැදිලි ඇති. අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළේ යම් වස්තුවක් චලිතය ආරම්භන මොහොතේ ඒ වස්තුව මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය අපි හඳුන්වනවා සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හොඳයි. එවකෙම දැන් ඔයාලට ගැටලුවක් ඇති. එහෙනම් වස්තුව චලිතය ආරම්භ කරයින් පස්සේ පෘෂ්ඨයෙන් යොදන ඝර්ෂණ බලය ඉවත් වෙනවද කියලා? නැහැ. ඒ වස්තුව චලිත වන අවස්ථාවේදී පෘෂ්ඨය මත ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මතක තියාගන්න, සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ස්වල්පව අඩු බලයක් ක්‍රියාත්මක වෙන්නේ ආන්නේ ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය කියලා. හොඳයි. එතකොට එහෙනම් චලිත වන වස්තුවක් මත ක්‍රියාත්මක වන ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණ බලය. හොඳයි. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි ඇති, ඝර්ෂණය කියන සාධකය නැත්නම් ඝර්ෂණ බලය කියන එක ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික ඝර්ෂණ බලය. හොඳයි සමන්තස, මං හිතන්නේ දැන් අපේ දරුවන්ට මතුවෙච්ච ප්‍රශ්නයට පිළිතුර නිවැරදිව ලැබෙන්නේ නැtei කියලා මං හිතනවා.
ඔව්, අනිවාර්යයෙන්ම මං හිතනවා දරුවන්ට හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා. මං හිතන්නේ මේ පැහැදිලි කිරීම තවත් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් මේ 6 වෙනි ප්‍රශ්නයට යොමු කරගත්තොත් එහෙම ඔබට ලැබී ඇති පැවරුමේ මේ පාඩමට අදාළව මේ 6 වෙනි ප්‍රශ්නය තප් පිළිතුර හොයන්න උත්සාහ කරමු. 6 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා A සහ B කියලා. ඒ කොටස මෙන්න මෙහෙම තියෙනවා. පහ සඳහන් සටහන සම්පූර්ණ කරන්න. පහ සටහන සම්පූර්ණ කරන්න කියලා සටහනක් දීලා තියෙනවා. ඝර්ෂණ බලය කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. එකක් නකුණු කරලා තියෙනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. දෙක A සහ B කියලා ස්ථාන දෙකක් තියලා තියෙනවා. ඒකෙන ස්ථානට යටින් පොඩි විස්තරයක් තියෙනවා ස්පර්ශ පුෂ්ඨ අතර උපරිම ඝර්ෂණ බලය කියලා. B ස්ථානට යටින් තියෙනවා චලනය ඇරඹුණු විට පවතින ඝර්ෂණ බලය කියලා. ඉතින් මේ සර් පැහැදිලි කරා වගේ අපි දැක්ක ඝර්ෂණ බලයේ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි ස්ථිතික ඝර්ෂණ බලය. ඒතකොට ඒ සඳහා ඒ කියන ස්ථානට සූසු වචනය අපි තෝරමු. ඒකට උදව් කරගමු ඊට පහලින් තියෙන මෙන්න මේ ප්‍රකාශය ස්පර්ශ පුෂ්ඨ අතර උපරිම ඝර්ෂණ බලය කියලා. ස්පර්ශ පුෂ්ඨ දෙක අතර උපරිම ඝර්ෂණ බලයක් වෙන අවස්ථාව අපි හඳුන්වන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. එහෙනම් ඒ කියන ස්ථාන සූසු වචනේ වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. ඊළඟට B කියන ස්ථානට යටින් තියෙනවා මෙන්න මෙහෙම සටහනක්. චලනය ඇරඹුණු විට පවත්න ඝර්ෂණ බලය කියලා. එතකොට චලනය ඇරඹුණාට පස්සේ පවතින ඝර්ෂණ බලය අපි හඳුනගත්ත ගතික ඝර්ෂණ බලය කියලා. එහෙනම් B ස්ථානට සූසු වචනේ වෙන්නේ ගතික ඝර්ෂණ බලය. ඊළඟ B ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. ඝර්ෂණයේ අණු කියලා සම්පූර්ණ කරන්න හිස්තැනක් දීලා තියෙනවා. ඝර්ෂණයේ අණු කුමක්ද කියලා ඇහුවොත් මේක නිවැරදි. බලමු අපි මොකද ඒකට පිළිතුර කියලා. මෙන්න මේ විදිහට පිළිතුර සටහන් කරගන්න. එකිනෙක ස්පර්ශ පුෂ්ඨ දෙකකින් එක් පුෂ්ඨයක් අනිත් පුෂ්ඨයට සාපේක්ෂව චලනයකට පෙළඹීමේදී හා චලනය වීමේදී ස්පර්ශ පුෂ්ඨ චලනයට විරුද්ධව ක්‍රියාත්මක වන බලය. නැවත මම කියන්නම්. එකිනෙක ස්පර්ශ පුෂ්ඨ දෙකකින් එක් පුෂ්ඨයක් අනික් පුෂ්ඨයට සාපේක්ෂව චලනයකට පෙළඹීමේදී හා චලනය වීමේදී ස්පර්ශ පුෂ්ඨ මගින් චලනයට විරුද්ධව යෙදෙන බලය තමයි ඝර්ෂණ බලය කියලා කියන්නේ. අපි ඝර්ෂණ බලය ගැන ගොඩක් කතා කරා සර්. අපිට අවශ්‍ය නම් මේ ඝර්ෂණ බලය වැඩි කරගන්න, ඒ වගේම අඩු කරගන්න හැකියාව තියෙනවද?
ඔව් සමන් සර්. දැන් අපි ඝර්ෂණය කියන්නේ අපි වේලාවකදී කිව්වොත් ඇතුවත් බැරි නැතුවත් බැරි සාධකයක්. ඉතින් ඒ නිසා අපි ඝර්ෂණය ගැන අධ්‍යයනය කරන්නේ අවශ්‍ය තැනදී ඝර්ෂණය වැඩි කරගන්නත්, අපිට ඝර්ෂණය අනවශ්‍ය තැනදී අඩු කරගන්නත්. මේ විදිහට ඝර්ෂණය අපිට පාලනයකින් යුතුව පාවිච්චි කිරීමේ අරමුණින් තමයි අපි ඝර්ෂණය කියන එක ඉගෙන ගන්නේ. හොඳයි. එතකොට එන අපි ඝර්ෂණ බලය නැත්නම් ඝර්ෂණය කියන සාධකය අපිට සමහර අවස්ථා තියෙනවා වැඩි කරගන්න අවශ්‍ය වෙන තැන්. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා ඝර්ෂණ බලය අඩු කරගන්න ඕන අවස්ථා. ඒතර අපි ඉස්සෙල්ලම බලමු ඝර්ෂණ බලය අඩු කරගන්න අවශ්‍ය වන අවස්ථා සහ ඒවට යොදන ක්‍රියාකාරකම් මොනවාද කියලා. දැන් අපි බැලුවොත් එහෙම අපේ දරුවන්ට හොඳටම හුරු දෙයක් තමයි එයාලා පදින බයිසිකලේ. දැන් බයිසිකලේ චේන් එක ටිකක් හිර වෙනව නම්, ඒකේ සද්දයක් එනව නම්, අපේ දරුවෝ පුරුදු වෙලා ඉන්නවා චේන් එකට තෙල් ටිකක් දාන්න, ලිහිසි තෙල් ටිකක් දාන්න. එතකොට කකුල්ට හරි පහසුවෙන් පදින්න පුළුවන්. ඉතින් අන්න බලන්න, එතකොට අර ඝර්ෂණ බලය අඩු කරගන්න ඒ ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එකිනෙක ස්පර්ශ පෘෂ්ඨ වලට ග්‍රීස් යොදනවා. එතකොට වාහනයක් පාවිච්චි කරන උදවිය දන්නවා, ඒ වාහනේ සේවා කරනකොට ඒ අදාළ තැන්කට ග්‍රීස් යොදනවා. ඒ කියන්නේ ඝර්ෂණය අඩු කරගන්න. ඒ වගේම සමහර අවස්ථාවල රෝදවලට කැරකෙන ඇතිලෙන ස්ථානවලට බෙයාරිම් යොදනවා. ඒතර බෙයාරිම් යොදලා බලාපොරොත්තු වෙන්නේ මේ ඝර්ෂණ බලය අඩු කරගන්න. ඉතින් බලන්න මෙන්න මේ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා අපේ දෛනික ජීවිතයේදී ඝර්ෂණ බලය අඩු කරගන්න කටයුතු කරන අවස්ථා. අපේ දරුවෝ තවත් තොරතුරු හොයන්න, දැන් මං කිව්වේ ටිකයි, තවත් බොහෝ අවස්ථා තියෙනවා දෛනික ජීවිතයේදී ඝර්ෂණ බලය අඩු කරගන්න කටයුතු කරපු අවස්ථා. ඒ වගේම අපි බැලුවොත් ඝර්ෂණ බලය වැඩි කරගන්න කටයුතු කරන ලද අවස්ථා. දැන් උදාහරණයක් විදිහට අපි පළඳින සෙරෙප්පු හෝ සපත්තුවේ පතුලට කට්ට යොදලා තියෙනවා, රළු කරලා තියෙනවා. ඒක රළු කිරීමේ අරමුණ ඝර්ෂණ බලය වැඩි කරගන්න. ඊළඟ වාහනවල බලන්න, වාහන ටයර් ගෙවුනහම ලිස්සල අනතුරු වෙනවා. ඒ නිසා වාහන පදවන අය ටයර් එක ගෙවුනහම ඉක්මනින් අලුත් ටයර් එකක් දාගන්නවා. මොකද හේතුව? ඒකේ කට්ට මේ ඝර්ෂණ බලය වැඩි කරන්න හේතු වෙනවා. හොඳයි, එහෙනම් මෙන්න මෙවැනි අවස්ථා අපි යොදා ගන්නවා ඝර්ෂණය වැඩි කරන්න. හොඳයි, එහෙනම් සමන්ත සර් මම හිතනවා අපි
ඝර්ෂණ දරුවන්ට මේ පැවරුමේ තියෙනවා මේ හත්වෙනි ප්‍රශ්නය මේ වගුවක් සම්පූර්ණ කරන්න. ඒකේ තියෙනවා ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථා සහ වැඩි කරගන්න අවස්ථා දක්වල වගුවක් සම්පූර්ණ කරගන්න කියලා. දැන් බලමු අපි ඒ වගුව සම්පූර්ණ කරගන්න අපි දරුවන්ට උදව් කරමු. දරුවන්ට තනියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒත් මම පොඩි උදව්වක් විදිහට අපි කරුණු කීපයක් විතර කතා කරමු. ඝර්ෂණ බලය අඩු කරගන්න අවස්ථා මේ හත්වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන වගුව අවස්ථා සහ උපක්‍රමයේ තියෙනවා. අඩු කරගන්න අවස්ථාවක් ගත්තොත් එහෙම දැන් ඔබ දන්නවා කැරම් ක්‍රීඩාවේදී අපි පුවේර පාවිච්චි කරනවා. එතකොට කැරම් ක්‍රීඩාවේදී පුවේර යොදන එක තමයි උපක්‍රමය. ඒ වගේම තමයි මේ නිඳකින් වතුර ගන්නකොට කප්පියක් පාවිච්චි කරනවා. ඒ කප්පියට ග්‍රීස් දානවා. එතකොට ග්‍රීස් දාන එක තමයි උපක්‍රමය. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවල රෝල බෙයාරින් බෝල බෙයාරින්. ඒ වගේම ඝර්ෂණ බලය අඩු කරගන්න තියෙන උපක්‍රමයක්. ඒ වගේම ස්ක්‍රූපෑනයක් වගේ අල්ලනකොට අපි සබන් ග්‍රීස් වගේ දෙයක් ගාලා ඒක අල්ලනවා. එතකොට ඝර්ෂණ බලය අඩු කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අඩු කරගන්න අවස්ථා සහ උපක්‍රම ටිකක් ඔබට සටහන් කරගන්න පුළුවන්. ඒ වගේම වැඩි කරන අවස්ථාත් තියෙනවා. දැන් සෙරෙප්පුවේ කට්ට සකස් කරනවා කියන්නේ ඝර්ෂණ බලය වැඩි කරනවා උපක්‍රමයක්. ඒකම වාහනයක ටයර් වල කට්ට වැඩි කරනවා කියන්නේ ඒකත් ඝර්ෂණ බලය වැඩි කරන අවස්ථාවක්. එතකොට ඔය ලිස්සන තැන්වල බිම රළු කරලා තියන්නේ ඒකත් ඝර්ෂණ බලය වැඩි කරගන්නන්න. ඒ වගේ අපිට පුළුවන් මේ වගුව මේ විදිහට සම්පූර්ණ කරගන්න. හොඳයි සර්, ඉතින් අපිට තිබිච්ච කාලයක් ටිකක් අවසන් වෙලා යන නිසා මගේ ළඟ තියෙනවා මේ ප්‍රශ්න කීපයක්. එකක් තමයි මේ 2016 අප සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍රයේදී දරුවන්ට අහපු ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒක දරුවන්ගේ මේ පවරුමේ 8 වෙනි ප්‍රශ්නේ විදිහට සටහන් වෙලා තියෙනවා. ස්පර්ශව පවතින රළු පුෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය කියලා උත්තර හතරක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය මත රඳා පවතී. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව හා ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී. තුන්වෙනි උත්තරේ දීලා තියෙනවා ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය හා ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය මත රඳා පවතී. හතරවෙනි උත්තරේ දීලා තියෙනවා ස්පර්ශ පුෂ්ඨවල වර්ගඵලය හා අභිලම්බ ප්‍රතික්‍රියාව මත රඳා පවතී කියලා. ඉතින් ඔයගොල්ලන්ට පැහැදිලි ස්පර්ශ පවතින රළු පුෂ්ඨයක් සහිත වස්තු දෙයක් අතර සීමාකාරී ඝර්ෂණ බලයට වර්ගඵලය බලපාන්නේ නැහැ. එතකොට මේ උත්තර කීපයකම වර්ගඵලය දෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා පුෂ්ඨේ වර්ගඵලය මත රඳා පවතී. එතකොට ඒ උත්තරේ වැරදි. තුන්වෙනි උත්තරේ තියෙනවා පුෂ්ඨේ වර්ගඵලය මත රඳා පවතී. එතකොට ඒ උත්තරෙත් වැරදි. හතරවෙනි උත්තරේ තියෙනවා පුෂ්ඨේ වර්ගඵලය. එතකොට ඒ උත්තර තුනම වැරදි. ඒ වර්ගඵලය කියන පිළිතුර තියෙන නිසා. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව හා ස්පර්ශ පුෂ්ඨවල ස්වභාවය මත රඳා පවතී කියලා. ඒ වගේම පැවරුමේ 9 වෙනි ප්‍රශ්නය අපි බලමු අසත්‍ය ප්‍රකාශය තෝරන්න. තුර ප්‍රකාශ හතරක් තියෙනවා. එකෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න කියලා තියෙනවා. ස්ථිතක ඝර්ෂණ බලයක් උපරිමාගේ සීමාකාරී ඝර්ෂණ බලයයි. ඒ උත්තරේ නිවැරදි. පුෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතයකදී ඇතිවන්නේ ඝර්ෂණ බලයයි. ඒකත් නිවැරදි. පුෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතයක ඇතිවන්නේ ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි අභිලම්භ ප්‍රතික්‍රියාව පුෂ්ටේ ස්වභාවය හා පුෂ්ටේ වර්ගඵලය බලපායි. අන්න එතන වර්ගඵලය බලපානවා කියලා දෙන නිසා ඒ උත්තරේ අසත්‍ය වෙනවා. එතන හතරවෙනි උත්තරේ චලන වස්තුවක් මත ක්‍රියාත්මක වන්නේ ගතික ඝර්ෂණ බලයයි. ඒකත් නිවැරදි. එහෙනම් මේ ප්‍රශ්නේ තුන්වෙනි උත්තරේ තමයි අසත්‍ය ප්‍රකාශය වෙන්නේ. දහවෙනි ප්‍රශ්නෙත් අපි ඉක්මනට බැලුවොත් ඝර්ෂණ බලය අඩු කර ගැනීමේ උපක්‍රමයක් දක්වන පිළිතුර තෝරන්න. එතකොට එතෙන්දි අපිට පැහැදිලි තුන්වෙනි හතරවෙනි උත්තරේ තියෙනවා බෝල බෙයරින්ග්ස් සහ ග්‍රීස් සෙදීම කියලා. මම හිතන්නේ ඒ අවස්ථා දෙකෙන් තමයි ඝර්ෂණ බලය අඩු කර ගන්න පුළුවන්. අනිත් හැම අවස්ථාවකම ඝර්ෂණ බලය වැඩි වෙනවා. එසේනම් දුවේ පුතේ රුහුණු ගුරුගෙදර සමග අපිට සම්බන්ධ වෙලා දායශ්‍රේණිය විද්‍යාව ඝර්ෂණ පාඩම සාකච්ඡා කරන අවස්ථාව ලැබුණා. අපි හිතනවා ඔබ ඒ ගැන යම් වැටහීමක් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් දුවේ පුතේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලත්, ඒ වගේම ඒ සඳහා නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරමින් අදත් රුහුණු ගුරුගෙදරින් සමු ගන්නම් මම මාතර මිනිස් සමද්ද මහවිද්‍යාලයේ සමන්ත විධානපතිරණ.
රුහුණු ගුරුගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. විද්‍යාව විෂයට අදාළ පාඩම් පිළිබඳව ඔබට ගැටලුවක් වේ නම් SCI හිස්තැනක් Q හිස්තැනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.